ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් දැන් සෝදානම් වෙමු සුපුරුදු විදිහට ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට. දැන් සති කිහිපයක් තිස්සේනෝ වගේම අදත් අපි සූදානම් කොරෝනා රෝග වෛරස ව්‍යාප්තිය සම්බන්ධව ලෝකයෙන් මේ වෙනකොට වාර්තා වන අලුත්ම තොරතුරු පිළිබඳව සමාලෝචනය කියදෙන්නට. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට මාධවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් ඉන්න තොරතුරු වාර්තාකරණයට. අමල් ආයිබෝවන්.
ආයිබෝවන් දිරිදුක්ෂි.
අපි සුපුරුදු පරිදිම කලාපවලට වෙන් කරගෙන මේ කතාව කරගෙන යමු. ඒක ටිකක් පහසුයි අපිට තොරතුරු වාර්තා කරන්නේ කෙටියෙන් සයික්මනින් සිද්ධු කරන්නට. මේ වෙනකොට අපිට වාර්තා වෙනවා 23,000කට අධික සංඛ්‍යාවක් ලෝකයේ තත්ත්වය පිළිබඳව සලකා බලද්දී කොරෝනා වෛරස රෝගයේ තත්ත්වයෙන් මියගිය පිරිස් විදිහට. විශේෂයෙන්ම මල් අපිට දකින්නට ලැබෙන්නේ මේ යුරෝපා කලාපය තමයි මේ වෙනකොට වඩාත් තර්ජනාත්මක කලාපය බවට පත්වලා තියෙන්නේ කියලා. යුරෝපයේ අලුත්ම තත්ත්වයෙන් අද සාකච්ඡාව ආරම්භ කරමුද?
ඔව් දිරිලක්ෂි, මේ වෙනකොට යුරෝපයේ 15,500ක් විතර ප්‍රමාණයක් දැන් මේ රෝගෙන් බියදිලා තියෙනවා. විශේෂයෙන්ම ඉතාලිය අද ලෝකේ වැඩිම කොරෝනා ආසාදිතයන් ඉන්න රට බවට පත් වෙලා තියෙනවා. එතකොට ඉතාලිය දැන් චීනය අභිභවා ගිය තත්ත්වයක් තියෙනවා. මරණ සංඛ්‍යාව පැත්තෙන් බැලුවත් මේ වෙනකොට ඉතාලියේ 8,000කට අධික සංඛ්‍යාවක්, චීනයේ තිබුණේ මරණ 3,200ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඉතාලියට අමතරව දැන් ස්පාඤ්ඤයත් මේ වෙනකොට ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 60,000 කිට්ටු කරලා ඔවුන්ගේ 4,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් සමහර දවස්වල ඉතාලියේ දිනකට වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාව 600කට අධික වුණා. සමහර අවස්ථාවල 700ත් ඉක්මවා ගියා. ඉතින් ඉතාමත්ම දැඩිම පීඩනයකට දැන් ලෝකයේ මේ වෛරසය නිසා පත් වෙලා තියෙන ඉතාලිය දෙවන ස්ථානයට ස්පාඤ්ඤ පැමිණෙමින් සිටිනවා. යුරෝපයේ තත්ත්වය මේක තමයි. ලොක්ඩවුන් කියන එක දැන් යුරෝපයේ හුඟක් රටවල බොහොම දැඩිව ක්‍රියාත්මක වෙනවා.
අමල්, දැන් මේ අපේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් එංගලන්තයේ ඉඳන් ඉතිරිනවා. මේ බ්‍රිතාන්‍ය තත්ත්වයත් ටිකක් අයහපත් නේද?
ඔව්, දිරිලුක්ෂි, බ්‍රිතාන්‍ය ඇත්තම මේ රෝගය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරේ වෙනස් පිළිවෙතක්. ඔවුන් මුලින්ම මේක එතරම් බැරෑරුම ගණන් ගත්තේ නැහැ. ඔවුන් හිතුවා ඔවුන්ගේ වයස්ගත සමාජ කොටස් ආරක්ෂාවකට ලක් කළා අනිකුත් අයට මේ රෝගය වැළඳිලා අර හර්ඩ් ඉමුනිටි, එහෙම නැත්නම් මේ සමාජයේ වැඩි කොටසක් මේ රෝගය වැළඳුණාට කමක් නැහැ කියන තැන හිටියා. නමුත් දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් කළා. දැන් සති 3ක ලොක්ඩවුන් එකකට බ්‍රිතාන්‍ය ගිහිල්ලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ 11,000කට අධික ආසාදිතයන් සංඛ්‍යාවකුත්, ඒ වගේම මරණ සංඛ්‍යාව දැන් 580ක් ඉක්මවලා තියෙනවා. ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ ඔවුන්ට දැන් මේ රෝගයේ ආසාදිතයන්ගෙන් ඒ රෝගයේ දරුණු අතට පත් වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය රෝහල් ඔවුන් දැන් වාර්තා කරනවා සුනාමියක් වගේ එක පිට එක ආසාදිතයන් රෝහල් වලට ඇතුළත් වෙන්න පටන් අරන් තියෙනවා කියලා. එතකොට ඔවුන්ගේ NHS කියන්නේ නැත්නම් ජාතික සෞඛ්‍ය පද්ධතියට දැන් මේක දරා ගන්න බැරි තත්ත්වයට, විශේෂයෙන්ම අවුරුදු 60කට වඩා වැඩි රෝගීන්ට ඒ ප්‍රතිකාර ලබා දීමට අපොහොසත් වෙන තත්ත්වයට දැන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ පත් වෙලා තියෙනවා කියලා. ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයක්. මොකද මේ කාරණාව නිසා ඔවුන්ගේ මරණ සංඛ්‍යාවත් දැනට 580 තිබුණට ඒකත් සීග්‍රයෙන් ඉහළයි කියන අවධානමක් දැන් මතුවලා තියෙනවා.
තව මේ කැපී පෙනෙන රටවල් තමයි යුරෝපයේ ප්‍රංශය සහ ජර්මනි වගේ රටවල්. මෙවැනි රටවල් වල තත්ත්වය කොහොමද?
දිලක්ෂි, ප්‍රංශයේ විශේෂ කාරණාවක් තියෙනවා. ප්‍රංශයේ මේ වෙනකොට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 30,000ක් ආසන්න වෙලා තියෙනකොට ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 1,700ක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අනෙක් රටවල් එක්ක සැසඳනකොට ප්‍රංශයේ බොහෝ වෙලාවට අඩු වයසේ උදවිය, දැන් මේ රෝගයෙන් වැඩිපුරම තර්ජනයක් තියෙනවායි කියලා කිව්වේ අවුරුදු 70-80ට වඩා වැඩි පුද්ගලයන්ට. නමුත් ප්‍රංශයේ, ජර්මනිය වගේ රටවල් තරුණ පිරිස්, විශේෂයෙන්ම ප්‍රංශයේ මේ වෙනකොට අවුරුදු 16 පුද්ගලයෙකුත් මේ කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒකට බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ දුම්පානය කිරීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච උදවිය, ඒ වගේ අය අඩු වයසෙන් මිය යන ප්‍රවණතාවයක් තියෙනවා මේ රටවල. නමුත් ජර්මනිය සමස්තයක් හැටියට ගත්තාම අනෙකුත් යුරෝප රටවල් එක්ක සංසන්දනය කරනකොට ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40,000 ඉක්මවා තිබුණට ඔවුන්ගේ මරණ සංඛ්‍යාව සෑහෙන අඩු මට්ටමක මේ ජර්මනියේ මරණ සංඛ්‍යාව මේ වෙනකොට 260ක වගේ ප්‍රමාණයක තියෙන්නේ. ඉතින් එතන ජර්මනියේ බොහෝ අවස්ථාවල හුඟක් අය විශ්වාස කරන්නේ ජර්මනියේ තියෙන ඒ සෞඛ්‍ය පද්ධතිය එහෙම නැත්නම් මේ රෝහල් පද්ධතිය යුරෝපයේ අනෙකුත් රටවල් වලට වඩා දියුණු මට්ටමක තියෙන නිසා ඔවුන්ට මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වෙලා තියෙනවා. නමුත් ඔවුන්ගේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඇත්තටම චීනයේ තියෙන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාවෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් ජර්මනියත් ඉන්නවා. නමුත් ජර්මනියට අනෙකුත් යුරෝප රටවලට සාපේක්ෂව මේ කොරෝනා වෛරසය පාලනය කර ගැනීමේ හැකියාව අනිත් අයට වඩා තියෙන බව තමයි පෙනියන්නේ.
අපි ඊළඟට මේ ඇමරිකාවට යමු. මොකද මේ වෙනකොට ලැබෙන දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව ඇමරිකාවත් තර්ජනාත්මක රටක් බවට පත් වෙලා තියෙනවා. මෙතනදී විශේෂිතම කාරණාව විදිහට අපිට පෙනී යන්නේ අමල් ඇමරිකාවේ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වෙමින් තියෙන කාරණාව. මේ தத்துவය සම්බන්ධයෙන් මොනවද ඇමරිකාව පැත්තෙන් අපිට අලුතෙන්ම අහන්නට ලැබෙන්නේ?
දෘෂ්ටි එකම දිනකදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වුණෙත් ඇමරිකාවෙන් තමයි. ඇමරිකාවත් ඇත්තටම මුලින් මේ රෝගය පිළිබඳ ඉතරම් බැලෑරුම සැලකුවේ නැහැ. ඔවුනුත් විශ්වාස කරේ මේක සති දෙකකින් අවසන් වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් චීනෙන් එන සියලුම ගුවන් සේවා අත්හිටවපු නිසා චීනෙන් මේ රෝගය ඇමරිකාවට නොයයි කියන දැඩි විශ්වාසයෙන් ඔවුන් පසු වුණා. නමුත් ඇත්තටම මේ වෙනකොට ඇමරිකාවට වැඩිපුරම ආසාදිතයන් පැමිණිලා තියෙන්නේ යුරෝපීය රටවලින් කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් මේ වෙනකොට යුරෝපා රටවල් සමග තියෙන ඒ ගුවන් ගමනුත් ඔවුන් අත්හිටවල තියෙනවා. නමුත් මේ වෙනකොට ඒක බොහෝ විට ප්‍රමාද වැඩි කියන විශ්වාසයක් තියෙනවා. ඇමරිකාවත් දැන් නොයෙකුත් ප්‍රාන්ත ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තියෙනවා. ඒ වුණාට ඇමරිකාවේ දැනට 80,000කට ආසන්න පිරිසක් ආසාදිත බවට පත් වෙලා තියෙනවා. බොහෝ විට අද හවස වෙනකොට ඇමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව චීනයේ මුළු සංඛ්‍යාවට අභිභවා යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ එකම ඇමරිකාවේ විශේෂම බැලුවොත් නිව්යෝර්ක් ප්‍රාන්තයේ රෝහල් වල තියෙන ඇඳන් සංඛ්‍යාව දෙගුණ කරලා තියෙනවා 140,000කට විතර වගේ. නමුත් ඒ සංඛ්‍යාවත් විශ්වාස කරනවා ඒක ප්‍රමාණවත් වන්නේ නැහැයි කියලා මේ වැඩි වෙන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව. ඉතින් ඇත්තටම මේ කොරෝනා වෛරසයෙන් ඉතාමත්ම පීඩාවටපත් වෙච්ච රට බවට ඇමරිකා එක්සත් ජනපදයේ පත්වීමට නියමිතයි. ඒ එක්කම මේ රෝගය ඉතාමත් වේගයෙන්ම පැතිරෙන රට බවටත් ඇමරිකාව දැන් පත් වෙමින් තියෙනවා.
අපි ඊළඟට ආසියාතික කලාපයට එමු. දැන් චීනයේ තත්ත්වය බොහෝ දුරට සමනය වීගෙන යන ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. චීනය, ජපානය, කොරියාව වගේ රටවල් සම්බන්ධයෙන් උත් ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල් පිළිබඳවත් අපි මෙහිදී ප්‍රමුඛයෙන් අවධානයට ලක් කරමුම.
දිවික්ෂ මේ වෙනකොට චීනයේ මේ වෛරසය ආරම්භ වෙච්ච වුහාන් නගරය එහි තිබිච්ච ඒ ලොක්ඩවුන් එක දැන් ඉවත් කරලා ජනතාවට සාමාන්‍ය විදිහට ඔවුන්ගේ එදිනෙදා කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය ඔවුන් ආරම්භ කරලා තියෙනවා. ඒ එක්කම අර අවුරුදු මාස එකහමාරක් ගෙවල් වලට හිර වෙලා හිටපු උදවියට තම නිවස වලින් එළියට එන්නේ අවස්ථාවත් දැන් ලබා දීලා තියෙනවා. ඉතින් බොහෝ දුරට වුහාන් නගරයත් ඒ එක්කම වුහාන් නගරයේ තියෙන මේ හුබේ ප්‍රාන්තයත් දැන් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මොකද අලුත් ආසාදිතයන් ඒ ප්‍රදේශවලින් දින කිහිපයකම වාර්තා වෙලා තිබුණේ නැහැ. ඒ එක්කම මරණ සංඛ්‍යාවත් බොහොම ශීඝ්‍රයෙන් පහත ගිහිලා තිබුණා. ඉතින් වුහාන් ඒ නගරයේ පිරිස්වලට අනිත් ප්‍රදේශවලට ගමන් කිරීම, විශේෂයෙන්ම බීජින් අගනුවරට ගමන් කිරීමට දැන් අවස්ථාව සලසලා තියෙනවා. ඒකමත් බැලුවොත් දකුණු කොරියාවත් දිරුදක්ෂි බොහොම ප්‍රබලව මේ වෛරසය පැතිර ගිය රටක්. නමුත් දකුණු කොරියාවට හැකි වුණා මේක බොහෝ දුරට පාලනය කරන්නට. දකුණු කොරියාවේ 10,000කට අඩු සංඛ්‍යාවක් තමයි මේ රෝගෙන් ආසාදිත බවට පත් වුණේ. ඒ එක්කම ඔවුන්ගේ මරණ සංඛ්‍යාවත් බොහෝම අඩුයි, 131ක් වගේ තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඒකට හේතුව හැටියට දක්වලා තියෙන්නේ ඔවුන් මේ රෝගය වැළඳුණාද නැද්ද කියන ප්‍රශ්නයේදී බොහොම දැඩි ලෙස පුද්ගලයන්ව පරීක්ෂණයට භාජනය කරා. එක අවස්ථාවකදී 2-3 වගේ ප්‍රමාණයක් මේ පරීක්ෂණ වලට ලක් කිරීම නිසා ඔවුන්ට හැකි වුණා රෝගී තත්ත්වයෙන් පෙළෙන අය හඳුනාගෙන ඔවුන්ව වෙන්ව තබන්නට. ඉතින් ඒ නිසා දකුණු කොරියාව බොහොම සාර්ථකව මේ වෙනකොට ඒ කොරෝනා වෛරසයේ පැතිරීමේ අභියෝගයට ඔවුන් මුහුණ දීලා තියෙනවා. නමුත් මේ වෙනකොට ජපානයට ඇත්තටම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේක පාලනය කර ගැනීමට. ජපානයේ ඊතරම්ම දකුණු කොරියාව තරම්ම සාර්ථක වෙලා නැහැ. නමුත් ජපානයේත් ඒ ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු ප්‍රමාණයක තිබුණට ඒක පැතිරීමේ වේගය වැඩි වෙලා තිනවා. නැවතත් අලුත් රෝගීන් වාර්තා වෙලා තිනවා ජපානයේ. ඉතින් මේ කාරණාවත් එක්ක නිසාම තමයි බොහෝ වෙලාවට ජපානයේ සිද්ධ වුණේ අවසාන මොහොතේ හරි එකඟ වෙන්න මේ අවුරුද්දේ ජූලි සහ අගෝස්තු මාසවල ටෝකියෝ නුවර පැවැත්වීමට තිබිච්ච ඒ ඔලිම්පික් ක්‍රීඩාව තව වසරකින් කල් දැමීම සඳහා.
අමල් අපි මේ ඉන්දියාව පිළිබඳව සලකා බලමු ඊළඟට. විශේෂයෙන්ම මේ ඉන්දියාව ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තිබුණා සති තුනක වගේ කාලයකට. අපිට මතකයි අපි ගිය සතියේදී කතා බහ කරමින් හිටියේ ගිය සතියේ ඉරිදා වෙද්දී ඉන්දියාව යම් මේ අත්හදා බැලීමේ ලොක්ඩවුන් එකකට යනවා කියලා ආරංචියක් තමයි තිබුණේ කියලා. ඉන්දියාව මේ වගේ දීර්ඝ කාලයකට මේ රටේ කටයුතු නතර කිරීම සඳහා මේ ලොක්ඩවුන් එක සඳහා ගත්ත තීරණයට හේතු පාදක වෙලා තිබුණේ මොනවද?
මේකට හේතුව නේද ලක්ෂි, ඉන්දියාවේ තියෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු මට්ටමකින් තිබුණට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ මේ රෝගය පැතිරුණොත් ඒක ඉතාමත්ම ඉක්මනින් රට තුළම ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. මොකද මිලියන 1300ක ජනගහනය ඉන්න රටක විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල මේ රෝගය පැතිරියාමේ අවධානම වැඩි නිසා ඉන්දියාවට මේ දැඩි තීරණේ ගන්න සිද්ධ වුණා. මේ වෙනකොට ඉන්දියාවේ වාර්තා වෙලා තියෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1000කට අඩුයි. ඒ සංඛ්‍යාත්මක බැලුවොත් 722ක් තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මීට වඩා වැඩි ආසාදිතයන් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ මොකද? ඉන්දියාවෙත් අතරම ශ්‍රී ලංකාවේ වගේම පරීක්ෂා කිරීම එහෙම නැත්නම් මේ ටෙස්ටිං අවශ්‍ය ප්‍රමාණයට කරන්නට උන්ට හැකියාව ලැබිලා නැහැ. ඒ නිසා මේ નિયම ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවමත් වාර්තා නොවුනයි කියලා විශ්වාස කරන්නේ. ඉතින් මේ රට තුළ මේක දැඩි ලෙස වැපරුණොත් ඉන්දියාවේ තියෙන සෞඛ්‍ය සේවාවන් වලට ඒ ඔවුන්ට ඒ අවශ්‍ය දැඩි සත්කාර ඒකක නැති නිසා මේ පියවර ගන්න සිද්ධ වුණා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙනකොට සති 3ක කාලයකට තමයි ඔවුන් මේක දැන්ට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තුරෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය පැතිරීමේ වේගය අඩු කරලා එතකොට තමන්ගේ සෞඛ්‍ය සේවාවන් වලට ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට මේ මුහුණ දෙන්න පුළුවන් තත්වයට ගෙනීමට තමයි මේ පියවර aran තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම එක පාරට අපි කියන මේ පීක් එකක් ඇතිවීම වැළැක්වීමට තමයි මේ පියවර aran තියෙන්නේ. නමුත් ඉන්දියාවෙන් වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාව මේ වෙනකොට ඉතාමත් අඩුයි. මරණ 16ක් කියලා තමයි ඔවුන් වාර්තා කරලා තියෙන්නේ. ඒ එක්කම මේ වෙනකොට 45 දෙනෙක් මේ රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබුවයි කියලා වාර්තා වෙනවා. දකුණු ආසියාවට ලොකු තර්ජනයක් තියෙන නිසා තමයි ඉන්දියාව මේ දැඩි පියවරක් ප්‍රථම වතාවට මේ විදිය රට පුරාම දැඩි ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තියෙනවා.
අමල්, දැන් මේ ඉන්දියාවේ මේ ලොක්ඩවුන් එක පවතින කාල සීමාව අතරතුරේදී මේ ඒ නීති නොසලකමින් මේ වීදි දිගේ සැරිසරන බඩු භාණ්ඩ මිලදී ගැනීමට යන ජනතාවට මේ රටේ ආරක්ෂකාංශ ඉතාමත්ම අමානුෂික අන්දමින් පහර දෙන ආකාරයේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් තියෙනවා. මේ සම්බන්ධව ජාත්‍යන්තර අවධානයක් තියෙනවා නේද?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ සමාජ මාධ්‍ය හරහා දැන් සංසරණය වෙනවා වීඩියෝ පට. විශේෂයෙන්ම ඉන්දියාවේ ඒ පොලිස් බටපිරිස් මේ ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයන්ට ඒ අවස්ථාවේදීම වීදිවල ඒ දබා දෙන දඬුවම් බොහෝ වෙලාවට ඒ පුද්ගලයන්ට අර අපි කියන මේ ලති චාර්ජ් එහෙම නැත්නම් අර දිග බැටන් පොළු වලින් පහර දෙන ඒ රූපරාමු තිබුණා. ඒ එකම සමහර පුද්ගලයන්ව ඔවුන් පාරේදී ඔවුන්ව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට පාර මැද තියලම අර ව්‍යායාම කරන්න එහෙම නැත්නම් මේ පුෂප්ස් කරන විදිහට එවැනි බල කරලා සමහර විට සමහරු කියන්න පුළුවන් මේක අමානුෂික විදිහට ඔවුන්ට වදහිංසා පැනෙව්වයි කියලා. නමුත් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ මේ කාරණාවලිනුත් ඉන්දියාව බොහොම තදින්ම මේක ක්‍රියාත්මක කරන්නේ දිලුක්ෂි. මොකද ඔවුන්ට ලොකු බයක් තියෙනවා මේ දැන් ඉතාලිය වගේ මේක පැතිරුණොත් ඉන්දියාව තුළ දැනට ඒ ඉතාලියේ තියෙන මරණ සංඛ්‍යාවටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉතාම දරුණු විදිහට මේකෙන් දරුණු විපාක ඇති වෙන්න පුළුවන් කියන ඒ පදනම මත තමයි ඉන්දියාව ලොකු උත්සාහයක් ගන්නෙ පොලිසිය යොදවලා පුළුවන් තරම් ඒ ජනතාව පාරට එන එක වළක්වන්නට. ඒකේ ප්‍රතිඵලයක් හැටර තමයි අපි දකින්නේ මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒ විදිහට ඉන්දියාවේ පොලිසිය බොහෝ අවස්ථාවල අමානුෂික විදිහට ඒ මිනිසුන්ට ඒ පහර දෙන ඡායාරූප.
අපි ඊළඟට ලංකාව දෙසට හැරෙමු. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොරෝනා වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් මේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව, එතකොට සාමාන්‍ය ජන ජීවිතය මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව මේ ඇඳිරි නීතියත් එක්ක කොහොමද ඒ කටයුතු සිදු කරගෙන යන්නේ කියන කාරණාව පිළිබඳවත් අලුත් තොරතුරු අපි ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව් දිලක්ෂි, දැන් අපි කොළඹට පනවල තියෙන ඇඳිරි නීතිය අද උදේ ඉවත් කිරීමට නියමිතව තිබුණා. නමුත් දැන් ඒක දින නියමයක් නොමැතිව කල් දමලා තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට තව සතියක් දෙකක්වත් මේ විදිහට ලංකාවෙත් මේ ලොක්ඩවුන් එක පවත්වාගෙන යන්න ඕනේ කියලා ඒ සෞඛ්‍ය බලධාරීන් කියලා තියෙන්නේ. ඒකත් අර ඉතාලියේ වගේ තත්ත්වයක් වැළැක්වීමට තමයි මේ දැඩි පියවර අරන් තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය මේ වෙනකොට දැඩි අවධානමක් තියෙන දිස්ත්‍රික්ක හැටියට නම් කරලා තියෙනවා. ඊට අමතරව යාපනයේ දිස්ත්‍රික්කයක් දැන් ඒ ගොඩටම එකතු කරලා තියෙනවා. එතකොට මේ දිස්ත්‍රික්ක හතරේ තමයි වැඩිම ප්‍රවණතාවයක් තියෙන රෝගී පැතිරියාම. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ ලොක්ඩවුන් එක ලංකාවෙත් දැන් බොහොම දැඩිව ක්‍රියාත්මක කරන්නේ. 4000කට ආසන්න පිරිසක් දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ ඇදිරි නීතිය කඩකලයි කියලා. ඒකම වාහන 700කට වැඩි ප්‍රමාණයකුත් පොලිස් බාරයට අරගෙන තියෙනවා. නමුත් අපි දකිනවා දැන් ජනතාවට යම්කිසි සහනයක් ලබා දීලා තියෙනවා. ඔවුන්ගේ ඒ අත්‍යවශ්‍ය අවස්ථා ලබා ගැනීමට සමහර වෙලාවට ඇදිරි නීතිය තිබියදීත් සමහර ස්ථානවලදී කුඩා කඩසාප්පු වලට ගිහිල්ලා ඒ තමන්ගේ අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීම ඒ යම්කිසි සහනයක් ලබා දීලා තිබුණා. නමුත් ශ්‍රී ලංකා රජයත් බොහොම දැඩිව මේ අවස්ථාවේදී ක්‍රියා කරන්නේ අර ඉතාලිය වගේ තත්ත්වයන් වැලක්වීමේ ඒ අරමුණ ඇතිවයි. ඇත්තටම දිලිෂි මේ වෙනකොට ලෝක ජනගහනයෙන් 3/1 වැඩි පිරිසක් මේ විදිහට යම්කිසි හෝ ලොක්ඩවුන් එකකට යටත්ව තමයි තියෙන්නේ. ඉතින් මේක ලෝකේ පුරාම සති 2ක් නෙමෙයි සති 3ක් වගේ තිබුණා නම් මේකට වැඩිය හොඳයි කියන තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවත් බොහෝ දුරට ඒ නිර්ණායකයන් අනුව තමයි කටයුතු කරන්නේ. මේ වෙනකොට 106 දෙනෙක් ආසාදික තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් 6 දෙනෙක් සම්පූර්ණයෙන් සුවය ලැබලා දැන් රෝහල් වලින් නිදහස් කරලා තියෙනවා. ඒ එක්කම 250කට වගේ ආසන්න පිරිසක් රෝගකාරී තත්ත්වයට පත්ුණයි කියලා සැක කරලා තවමත් රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගනිමින් තියෙනවා.
බොහොම ස්තුතියි අමල්. කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය සම්බන්ධව ලෝකයේ හැම කලාපයක්ම ආවරණය වන පරිදි අලුත්ම තොරතුරු සමීප කිරීම පිළිබඳව. එමනම් බොහොම ස්තුතියි. අපි ලබන සති සිකුරාදා නැවතත් ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන්
දිරුෂි. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.